සතියන්තයකින් පස්සේ අපි ඔබව හමු වෙනකොට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව පිළිබඳව වැඩිපුර කතා බහ කරන දවස සඳුදා දවසේ සතියක් පුරාම ඒකරාශී වෙලා තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජීය ශාස්ත්‍රයේ උණුසුම් කරුණු කිහිපයක් අද දවසේදීත් අප සතුව තියෙන සවිස්තරාත්මකව ඔබට කරුණු ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන මේ කාර්යාවයට සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටින කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී මනෝජ් ජුරුතියාවල මහතා. මනෝජ්, ඔබට සුබෝදෑසනක්. අයබෝවන්.
සුබෝදෑසනක් දලුක්ෂේ. අයබෝවන්.
අපි කතාව පටන් ගනිමු පුංචි ඡන්දය පිළිබඳව තියෙන උණුසුම්ම කාරණාවක් මූලික කරගෙන. දැන් අපිට මතකයි මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා විදිහට මහින්ද දේශප්‍රිය මහතා යම් කිසි වූ ඉඟියක් පළ කරා මේ අවුරුද්දේ අගභාගයේදී පුංචි ඡන්දය පැවැත්වීමේ ඉඩකඩක් තියේවි කියන කාරණාව. එයට අලුතෙන් කරුණක් එකතු වෙනවා. මනෝජ්, දැන් පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් වීමත් සමග මේත් එක්කම පුංචි උණුසුමක් ඇති වෙලා තියෙනවා. පුංචි ඡන්දය තවදුරටත් කල් දැමීමේ උත්සාහයක් දෝ මේක කියන කාරණාව. මේ පළාත් පාලන ආයතන නියමයන් ක්‍රියාත්මක කිරීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය හරහා මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ? අපි ඒක මුලින්ම පැහැදිලි කරගනිමු.
ඔදිල්ලු ශොබකෝ වගේ පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒක තවත් මාස 3කට දීර්ඝ කරලා තියෙනවා. අර ඔබගේ වගේ සමාජයේ ලොකු බලාපොරොත්තුවක් තිබුණ ඡන්දය කියන්නේ කවදද කියලා අපි පසුගිය සතියේ අනාවරණය කරපු විදිහට ඒ කබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා හම්බ වෙලා එහිදී උන්කුවේ අමාත්‍යංශයේ පැත්තෙන් තියෙන වැඩට ඉවරයි. දැන් මේක පාර්ලිමේන්තුවට ආවට පස්සේ පනත සම්මත කරගෙන අපි ඡන්දයකට යමු කියලා. දැන් මේ අතර තමයි මේ ගැසට් නිවේදනය නිකුත් වෙන්නේ. ඊට කලින් මේ කාරණේත් මතක් කරන්න අවශ්‍යයි. ඊයේ දවසේ පළාත් පාලන මැතිවරණයේ කල් දෙමීම සහ නොපැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දැඩි ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරලා තියෙන වෙලාව ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයන් සිදු වෙන්න පුළුවන්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්න පුළුවන්. මේ කටයුතු වලදී ආණ්ඩුවට සහාය නොදැක්වීමට අද දවසේ තීරණය කරනවා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ ඡන්දේ කල් දමන හේතුව නිසා ඉතින් මෙවැනි මොහොතක තමයි මේ ගැසට් නිවේදනය නිකුත් වෙන්නේ. කොහොම වුණත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කියන්නේ මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් එක්ක කිසිම හේතුවකින් මැතිවරණය කල් දැමීමක් සිදු නොවනවා කියලා. මම දැක්කා ඊයේ දිනේත් මාධ්‍ය මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්. මහින්ද දේශප්‍රිය මහත්මයා ඒ දිස් සඳහන් කළේ ඔවුන්ගේ නීති අංශ හරහා මේ නීතිමය තත්ත්වයේ තවදුරටත් විමසා බැලීමක් සිද්ධ කරනවා කියලා. ඉතින් කොහොම වුණත් මේ කාරණය නිසා ලබන ඔක්තෝබර් මාසයේ පළමු වෙනිදා වෙනකන් මාස 3කින් මේ පළාත් පාලන ආයතනවල වර්තමාන තත්ත්වය දීර්ඝ වෙනවා. ඉතින් එහෙම වුණත් තවදුරටත් පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාගේ පාලනය යටතේ තමයි පවතින්නේ. අමාත්‍යවරයා කරපු ප්‍රකාශයත් එක්ක පළාත් පාලන මැතිවරණයේ පැවැත්වන ආදාර සංශෝධන පනතට උපත වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ පනත සම්මත වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච වහාම මැතිවරණ පැවැත්වෙන්න පුළුවන්. ඒ සඳහා මැතිවරණ කොමිසමට මැතිවරණ කාර්යාලයට සූදානම් වීමේ කාල සීමාව පමණයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කියන විදිහට කාලය දීර්ඝ කරක් ඒක ඔක්තෝබර් පළමුවෙනිදා දක්වා ඇතුළත් නැවත මේ නිවේදනය නිකුත් කරලා ඡන්දයකට යන්න පුළුවන් කියන කාරණේ තමයි පළාත් සභා සහ පළාත් පාලන ආයතන මේ අමාත්‍යංශයේ නිකුත් කරපු නිවේදනයට අනුව දැක්වෙන්නේ දිරුක්ෂි.
මේ දිනවල වඩාත් උණුසුම් කතාබහක් විදිහට තවදුරටත් කතාබහ වෙමින් පවතින උමාවයේ ව්‍යාපෘතිය හා සම්බන්ධව ඇති වෙලා තියෙන මතභේදකාරී වාතාවරණය පිළිබඳව මේ ළඟට අපි අවධානය යොමු කරමු. මනෝජ්, අපි දැක්කා මේ විශාල ජන උද්ඝෝෂණයක් දක්වා මේ වර්ධනය වෙලා මේක ජනාධිපති මන්දිරයට යෑම දක්වා මේ වෙනකොට ගිහිල්ලා තියෙන කියලා. මේ උමාවයේ ව්‍යාපෘතිය පටන් ගත්ත කාල සීමාව එහිදී සලකා බලනු ලැබූ යම් යම් කරුණු පිළිබඳවත් අපි මෙහිදී සැකහැර දැනගැනීම වටිනවා. මොකද මේ ව්‍යාපෘති ආරම්භ කළේ පසුගිය රජයේ වකවානුවෙන්. ඔබට පුළුවන්ද මේ සම්බන්ධව තියෙන කරුණු අපිට පැහැදිලි කිරීමක් කරන්න මුලින්ම?
ඔදිලක්ෂිය, ඔබ සඳහන් කළා වගේ ජීවුණු සතියේ ලංකාවේ වැඩිම අවධානය යොමුණු කාරණය තමයි උමාවයේ ආශ්‍රිත ප්‍රශ්නය. මේ උමාවයේ බහුකාර්ය ව්‍යාපෘතිය නිසා විශේෂයෙන් බණ්ඩාරවිල ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත් වෙලා ඒ ප්‍රදේශවල ජනතාව බණ්ඩාරවිල නගරයට ඒකරාශී වෙලා කඩසාපු වසාදමලා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම පවා පාසල් වෑන් රථ දුරන් නවත්වලා මේ ආකාරයට හර්තාල් ස්වරූපයක් අරගත්ත මුළු බණ්ඩාරවිල නගරයේම සියලු කටයුතු එන හිටලා පාසල් වලට ළමයි ඉන්නේ කඩාල වෙලා ලොකු හඬක් අවදි කරපු ජන රාශියක් බවට පත් වුණා. කොමුණත් මේක මුල් අවස්ථාවේදී ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යාමින් ජනතාවගේ නිදහස් ජලායිතිය උල්ලංඝනය වෙනවා, ව්‍යාපෘතිය පවතින තාක්ෂණ දුර්වලතාවන් තිබෙනවා. මේ කාරණා නිසා ආසියානු සංවර්ධන බැංකුවට මේ වර්තාව ඉදිරිපත් කරපු අවස්ථාවේ ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වුණා. නමුත් අපි දැක්කා පහුගිය රජය කාලේ 2008 අප්‍රේල් මාස 29 වෙනිදා ඉරානය සමග එකතු වෙලා අපි දැක්කා ඉරානයේ වාණිජ අමාත්‍යවරයා මීර් රසාමි ලංකාවත් එක්ක එකතු වෙලා ඒ කාලේ මේ විෂය බහර අමාත්‍යවරයාත් සහ අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු රත්නසිරි වික්‍රමනායක මහත්මයාගේ කාලේ මේ ව්‍යාපෘතිය සඳහා ආරම්භයක් ලබා ගත්ත මුල්ගල් තැබීමක් සිද්ධ වුණා. නමුත් පහු කාලයේ නිකුත් වුණු තොරතුරු අනුව කියුනේ උමාය බහුකාර ව්‍යාපෘතිය පිළිබඳව ශක්්‍යතා අධ්‍යයනයක් හරි පරිසර අනුමැතියක් හරි මේ කිසි දෙයක් නැතිව පුදු දේශපාලන උවමනාවක් පදනම් කරගෙන නීති විරෝධී ලෙස තමයි මේ මුල්ගල් තැබීම සිද්ධ වුණේ කියලා. ඔය කාරණා කොහොම වුණත් අපි දැකපු දේ තමයි මේ බදුල්ල හරහා බදුල්ල බණ්ඩාරවෙල හරහා දකුණු පළාතට විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයට ලුණුගම්වේර වැනි ප්‍රදේශවලට ජලය රැගෙන යාම තමයි මේ ව්‍යාපෘතිය හරහා සිද්ධ වෙන්නේ. නමුත් උමග යටින් යනකොට බණ්ඩාරවෙලට ලොකු හානියක් සිද්ධ වුණා. ගෙවල් ඉරිතලුවා, බොහෝ දෙනෙකුගේ ජන ජීවිතය අඩාල වුණා. විවිධ ප්‍රශ්න කාරණා රාශියකට මුහුණ පාන්න ඒ ප්‍රදේශවලට සිද්ධ වුණා. මේ ආරම්භය සහ මේ ශක්තිතා අධ්‍යයනයන් වැනි කාරණා පිළිබඳව අවධානයක් යොමු නොකරාය කියන කටයුතු විරුක්ෂි.
ඔව්, අපි මෙහිදී මේ පීඩාවට පත්වුණු ජනතාවගේ පැත්තෙන් නැගෙන හඬ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපිට දැනගන්නට ලැබෙනවා විවිධ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ නිවාස ඉරිතැලීම්, ඒ වගේම ජල උල්පත් සිඳියෑම් නිසා වුණු ජල ප්‍රශ්නයකට මුහුණ පාලා සිටිනවා කියලා. මේ පීඩාවට පත්වෙච්ච ජනතාව මේ වෙනකොට මොකක්ද කියන්නේ?
ඔව්, සංඛ්‍යාත්මක දත්ත විදිහට අපි බැලුවොත් නිවාස 7000කට වැඩි ප්‍රමාණයක් උපුරලා ගිහිල්ලා, ලිං උල්පත් වගේ දේවල් 3112ක් සංඛ්‍යාත්මකව තොරතුරු තියෙන විදිහට කියනවා හිඳිලා ගිහිල්ලා කියලා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ප්‍රශ්නය නිසා ගැටළු වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නවලට ඔවුන්ගේ හඬ තමයි අපි පෞගිය දවසේ දැක්කේ බණ්ඩාරවෙලින් අවදි වෙනවා විරුක්ෂේ.
ඔව්, අපි දැක්කා මේ ජනතාව පැත්තෙන් නැගෙන මේ උද්ඝෝෂණයේ ප්‍රධාන නියමුවා බවට පත් වෙලා හිටියේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා. ඒ අනුව අපි දැක්කා ඔහු පෙරටු කරගෙන මේ ජනතාව නියෝජනය කරන යම් කිසි වූ පිරිසක් ජනාධිපති මන්දිරයට පවා ගිහිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් යම් කිසි සාකච්ඡාවක නියැලෙනවා. මම කැමති දැනගන්න ඉන්න අනතුරු රජයේ ක්‍රියාමාර්ග මොනවාද මේ සම්බන්ධයෙන් අරගත්ත?
ඔව්, රජයේ මේකට ක්‍රියාත්මක වෙලා විදේශ සහාය ලබා ගන්න සූදානම් වෙලා තිබෙනවා. විදේශ විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නවා කියලා තිබුණා. දැන් ඊයේ දිනේ පෙරේද දිනේ ජනාධිපතිතුමා මේ සම්බන්ධ නියෝජිතයින් හමු වුණා. එහිදී ඔවුන් කිව්වේ නෝර්වේ නියෝජිත කණ්ඩායමෙන් තවත් මාස කීපයක් ගත වෙනවා, එතකන් මේ ප්‍රශ්නේ දිහා විමසිලිමත් වෙමු කියලා කිව්වා. අපි දැක්කා අමාත්‍යවරුන් තෙදෙනෙකුගින් සමන්විත අමාත්‍ය අනු කමිටුවක් පත් කරලා තිබෙනවා. පාට්ලි චම්පිකරණව කැමැතිතුමා, මහින්ද අමරවීර ඇමතිතුමා, විජිත් විජේමුරේද සොයිසා ඇමතිතුමා. ඉතින් මේ අය මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයට ගිහිල්ලා නිරීක්ෂණ කාර්යකාරක නිරත වෙන්න නියමිතයි. පළමු සංචාරය අද දිනේ සිදු වෙනවා. විශේෂයෙන් උමං මාර්ගයේ නිරීක්ෂණය කිරීමේ කටයුත්තක් මෙහිදී සිදු වෙනවා. උමග යම් දුරකට ගිහිල්ලා තිබෙන්නේ ඉතිරි තවත් කිලෝමීටර 5ක පහමාරක පමණ ප්‍රදේශයක් තිබෙනවා. මේ නවත්වා ගැනීමයි උවමනාව කියලා මේ කටයුත්තට උර දීලා ඉන්න ජනතාවම කිවරුණේ සමන්ත විද්‍යාරත්න පළාත් සභා මන්ත්‍රීතුමා සඳහන් කරනවා. ඉතින් මේ පිළිබඳව සොයා බැලීමත් මේ අමාත්‍ය අනු කමිටුව විසින් අද දවසේ සිදු කරන්න නියමිතයි.
හොඳයි මනෝජ්, ඇත්තටම මෙහිදී මේ ජනාධිපති මන්දිරයේදී සිදුණු සාකච්ඡාවේදී අවධානයට ලක්වුණු කාරණා කිහිපයක් කෙරෙහි මගේ අවධානය යොමු වෙන මේ අවස්ථාවේදී අදහස් කිහිපයක් කෙරෙහි. ප්‍රථමයෙන්ම කැමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව දැක්වූ අදහස පිට අවධානය යොමු කරන්න.
අපි හැම කෙනෙක්ම පිළිගන්නවා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඕස්තු පළවෙනිදා නොවේ විශේෂඥ කණ්ඩායම ඉන්නේ. අපිට තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙන්නේ ඒ විශේෂඥ කණ්ඩායම් ඇවිල්ලා අපිට දෙන උපදෙස් අනුව. මේ කියන ගැටලු ටික විසඳාගෙන ව්‍යාපෘති විදියට සම්පූර්ණයෙන් ඉදිරියට යන්න තියෙනවා නම් මම හිතනවා ඒක රටට හොඳ දෙයක්. තාක්ෂණ විශේෂඥයින් ඉංජිනේරුවරුන්ගේ උපදෙස් අරගෙන තමයි මේක තාවකාලිකව නැවැත්තිය හැකිද බැරිද කියන කාරණාව පිළිබඳව තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ රජයේ විදියට.
ඔව්, එතකොට උමා ඔය මේ ජනතා විරෝධී හඬට නායකත්වය ලබා දෙන පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ අදහසක්.
සංවර්ධනයේ අනාථය ඔය එහි ඉන්නේ නිවාස 7037ක් පුපුරලා ලිං උල්පත් දියපොකුණු 3112ක් හිඳී ගිහිල්ලා අක්කර 1000ක් ගාන පුරන් වෙලා ගිහිල්ලා ඉඳ ලක්ෂ සංඛ්‍යාත අනාථ පිරිසක් උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සංවර්ධනයේ ප්‍රතිලාභ අරන් ඕන් ඉන්නවා. ඉඳ අපි කිව්වා එයාට සහන දෙන්න කියලා. ඉතින් ඒවට එක එක කෙටි උත්තර දුන්නා. ජනාධිපතිතුමත් බොහෝ දේ පිළිගත්තා. විශේෂ ජනාධිපති කොමිෂන් එකක් දෙන්න.
ඔව් රාජමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය රාජපක්ෂ පාලනයට මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි ලෙසින් දෝෂාරෝපණය කළ එක්තරා ජනහමුවකදී මෙන්න මේ ආකාරයට
මිනිස්සු හිතන්නේ වත්මන් රජයේ තමයි මේකට වගකී යුත්තේ කියලා. 2001 අවුරුද්දේ අපේ රජය හම්බන්තොට ජලය ගෙන යාම සම්බන්ධව උමාවිය ව්‍යාපෘතිය සැලසුම් කරා. සමස්ත වියදම යන්නේ ඩොලර් මිලියන 160යි මිත්‍ර වරුනි. හැබැයි මහින්ද රාජපක්ෂ මේ සැලැස්ම පැත්තකට දාලා ඉරාන ජනාධිපතිවරයාත් එක්ක ඩොලර් මිලියන 300ක වියදක් මේක සිදු කරා. එතනම මිලියන 140ක් වැඩි කරලා ගෙනාවා. දිගින් දිගට ගෙනහිල්ලා ඉවරලා මේක වැඩි කරා ඩොලර් මිලියන 548 දක්වා. මේකට අසහන් කරන්න කිව්වා අමාත්‍යාංශ ලේකම්තුමාට. ගුණවර්ධන මහත්මයා තනතුරෙන් ඉල්ලා අස්වලා ගියා මට මේ තනතුර ඉඳගෙන මේ වார்த்தාවට මට අත්සන් කරන්න බෑ කියලා. ඔහුගේ ඉලාස්සීමේ ලියුමේ ඔය සඳහන් කරනවා මට පමණක් නෙමෙයි මගේ පරම්පරා 7කට ඉගෙන ගන්න අපරාධයට මං දායක වෙන්නේ නැහැ කියලා.
සයිටම් අර්බුදය සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව විමසා බැලීම වටිනවා. මේකත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ වෙනස්කම් වලට බඳුන් වන දැවන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන උද්ඝෝෂණ, වෛද්‍ය වර්ජන මේ හැම එකක් තුළින්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරන තත්ත්වයක් මතුවෙලා තියෙන්නේ. මනෝජ්, අපි ගිය සතියේදී මේ සාකච්ඡාව අවසන් කළේ සයිටම් ආයතනය පිළිබඳව රජයේ කොන්දේසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළා. ඒකේ තියෙන කොන්දේසි සම්පූර්ණ කරනකම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කරන්නට රජයේ තීරණය කළා තියෙනවා කියන කාරණයක් එක්ක. හැබැයි මෙතනින් තත්ත්වයේ සමතේකට පත්වේවි කියලා විශ්වාස කළත් එය එසේ උනේ නැහැ. සයිටම් වල අලුත්ම තත්ත්වය මොකක්ද?
ඒ සතිය අපි ඉතා උණුසුම් ප්‍රවෘත්තියක් ලෙස තමයි වාර්තා කරේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නිකුත් කරපු පණිවිඩේ. නමුත් ඒ ප්‍රතිඵලය ඊට වඩා වෙනස් කියලා අපිට දැනගන්න ලැබුණේ සඳුදා උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. එහිදී ඔවුන් කිව්වේ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමනුත් අතර පැවැත්විච්ච එකගතාවේ එකඟ වෙච්ච කරුණු වෙනස් කරලා මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඒවා නිවැරදි කරන්නේ නැත්නම් යලිත් වැඩවර්ජනයක් ආරම්භ කරනවා කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සලහන් කළා. විසඳුම් යෝජනාවලිය වෙනස් කරන්න ජනාධිපතිවරයාත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර මේ අවබෝධය බිඳ දාන්න කෙනෙක් කරපු කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා මේක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තෙන් සලහන් කළා. කොහොමනත් මේකට රාජ්‍ය සේනාරක්ෂක සෞඛ්‍ය අමාත්‍යවරයා යම් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඔවුන් කිව්වේ GMO එක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කරපු වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාට කිසි අවශ්‍යතාවයක් තිබුණ නැහැ. මේ අවශ්‍යතාවය මේ සංගමයේ අවශ්‍යතාවය තමයි. ඒ අනුව තමයි මේගොල්ලෝ ගිහලා සාකච්ඡාවක් පැවැත්වුවේ. ඒක නිල හමුවක් නෙමෙයි, ජනාධිපතිවරයාත් එක්ක කරපු සාකච්ඡාව එවැනි සාකච්ඡාවක් කියලා විශේ෷ නිවේදනයක් නිකුත් කළා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශයක් කළා. ඒකේ රජ වෛද්‍යධාරණගේ සංගමයේ කියන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්නවා, යළිත් වර්ජන වලට යනවා කියලා. නමුත් ඒ දිනය නිශ්චිතව සනහන් කරලා නැහැ. ඔවුන් ඒ අතරේ තව සනහනක් කරලා තිබුණා අපි දැක්කා. මින් ඉදිරියට අපි වර්ජන වලට යද්දී දරුම් දීමක් සිද්ධ නොකර එකවරම වර්ජනය සිද්ධ කරනවා කියලා ඔවුන් කිව්වා.
ඔව්, ඒත් එක්කම අපිට මේ ඊයේ වෙද්දි තවත් කාරණාවක් ආරංචි වෙනවා මනෝජ්. මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විදිහට මෙතෙක් කටයුතු කරමින් හිටිය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මතයට පක්ෂපාතී වන මතයක් දරන අයකු මේ තනතුරට පත් කරන්නට යනවා කියන දූෂමාන ආරංචියකුත් අපිට අහන්නට ලැබෙනවා. මේ සම්බන්ධ මොනවද අපිට මේ ශ්‍රී ලංකාවෙන් දැනගන්න තියෙන්නේ?
ඔව්, එහෙම ප්‍රවෘත්තියක් අපිටත් වාර්තා වෙනවා. එහෙම තමයි ප්‍රවෘත්තිය වාර්තා වුණේ. කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමාගේ ආරෝග්‍ය කාලය තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන් අවශ්‍ය නම් කියලා. කොහොමනත් කාලෝ ෆොන්සේකා මහත්මයන් මීට පෙර GMO එක රජ වෛද්‍යධාරීන්ගේ සංගමයේ කරපු ඉල්ලීමක් අතරම තිබුණානේ මේ හිටපු සභාපතිවරයාම ඉස්සරහට පත් කරන්න ඕනේ කියලා. ඒකට ප්‍රතිචාර දක්වපු වෙලාවේ කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා මගේ වයසත් එක්ක දැන් මේ දේවල් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි කියලා. කොහොමනත් ඔහුගේ ඉවත් වීම සිද්ධ වුණා. අලුත් සමාජිකයෙක් පත් කරන්න නියමිතයි කියලා සඳහන් වුණා. මාධ්‍යයට වාර්තා කළා මේ කටයුතර පක්ෂපාත කෙනෙක් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විදිහට පත් කරාවි කියන අදහස තිබුණා. ඉතින් කොහොම වුණත් මේ තනතුර යලිත් කාලෝ ෆොන්සේකා මහත්මයාටම බාර ගන්න කියලා ඉල්ලීමක් කරලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාවට සංදේශයක් බාර දීමත් පසුගිය 30 වෙනිදා සිද්ධ වුණා. ඒ වෙලාවේ අපි දැක්කා වෛද්‍ය සභා පරිසරයට පොලිස් ආරක්ෂාවකුත් යොදවලා තිබුණා. කොහොම වුණත් අවසාන වශයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා සඳහන් කළේ සයිටම් ආයතනයේ තවදුරටත් තිබිය යුතු ආයතනයක් නොවේ කියන එක අවසාන වශයෙන්ුත් සඳහන් කරලා තමයි ඔහු ඒ නික්මයාම සිද්ධු
වුණේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා තමන්ගේ සේවා දිගුව නොලැබීමට හේතුවත් සයිටම් ගැන තමන්ගේ පෞද්ගලික මතයත් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන්.
2012 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාව වෛද්‍ය සභාවේ සභාපති වශයෙන් වසර 5කට පත් කළා. ක ඉවර වෙන්න මාසයක් විතර තියලා මගේත් වයස අවුරුදු 85ක් විතරනේ මම එතුමාට ලියුමකින් දැනුම් දුන්නා මගේ කාලේ අවසන් වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ ධූරයේ වැඩ කටයුතු සුපුරුදු කාර්යක්ෂමතාවයෙන් කරන්න බෑ කියලා. හැබැයි වැඩ කරන්න බෑ කියලා කිව්වේ නැහැ. එතකොට එතුමා කාරුණික වුණා මට තවත් මාස 6ක් දීර්ඝ කරන්න. අදට ඒක ඉවරයි. සමස්තයක් වශයෙන් වෛද්‍ය සභාව මම සිටිය ස්ථාවරයේම ඉඳී කියන එකයි මගේ විශ්වාසය. ප්‍රමිති හැදුවයින් පසුව ඒ අයගේ අඩුලුහුඩුකම් තිබෙනවාද කියලා සලකා බලා උචිත තීරණයක් ගනිමින් සයිටම් එකේ ළමයින්ටත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනනේ. ප්‍රතිපත්තියක් වශයෙන් ලාභය පෙරදරි කරගෙන පිහිටවන ලද වෛද්‍ය විද්‍යාල තිබිය යුතුද කියලා මගෙන් ඇහුවොත් ඒකට නම් මගේ උත්තරය ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.
ඔබට මතක ඇති දැන් මේ සතියකට දෙකකට විතර කලින් මේ කතාවත් උණුසුම් කතාවක් බවට පත් වෙලා තිබුණා. ඒ තමයි උතුරේ මහාමැති සීවී විග්නේශ්වරන් මහතාට TNA එක විසින් ගෙනෙනට උත්සාහ කරපු විශ්වාසභංගය පිළිබඳව. ඔබට මතක ඇති උතුරු පළාත් සභාවේ අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට එළවුණු දූෂණ චෝදනා හමුවේ ඒ අමාත්‍යවරුන්ලා අස්විය යුතුයයි උතුරු පළාත් මහාමැතිවරයා නියෝග කළා. ඊට අමතරව සෞඛ්‍ය සහ ධීවර කියන ඇමතිවරුන් දෙදෙනාත් අනිවාර්ය නිවාඩු යැවිය යුතුයි කියන කාරණාව පදනම් කරගෙන තමයි එය අසාධාරණයි කියන මතේ රැඳී සිටමින් තමයි TNA එක මේ දෝෂාභියෝගය අරගෙන ආවේ, විශේෂයෙන්ම තමිල් අරසු කියන පක්ෂයේ. දැන් එතකොට මේ කතාව මෙතනින් අවසන් වුණා කියලා අපි විශ්වාස කළේ උතුරු පළාත් මහාමැතිවරයා මේ TNA එකේ මේ යෝජනාවලට කැමති වුණා. මේ අධ්‍යාපන සහ කෘෂිකර්ම ඇමතිවරුන් දෙදෙනා ඉවත් කළ වෙන දෙදෙනෙක් පත් කරන්න සහ ධීවර සහ සෞඛ්‍ය කියන අමාත්‍යවරුන් දෙදෙනාට මේ අනිවාර්ය නිවාඩු යවලා උන් මේ ඉල්ලාස් වෙන්න උන් සඳහා පරීක්ෂණයක් කරනවා කියන කාරණාව ඔහු ඉල්ලාස් කරගත්තා. ඒ අනුව මේක සමතයකට පත් වුණා. නමුත් කතාව එතනින්ම ඉවර නෑ කියලත් අපිට හිතෙනවා. මේක තවදුරටත් මේ ප්‍රශ්නයේ දිග්ගැස්සෙමින් පවතින වාතාවරණයක් අපිට දැනගන්නට ලැබෙනවා. TNA එක උතුරු පළාත් මහාමැතිවරයා ගත්ත මේ තීන්දුවට එක්තරා අන්දමකින් කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. මේ සිදුවීම පසුපස තියෙන කතාන්තරය මොකක්ද මනෝජ්?
ඔව්, අපි දැක්කනේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යවරුන් විදිහට කටයුතු කරපු දෙදෙනාව ඉවත් කරලා ඒ වෙනුවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දුන්න තාවකාලිකව පළාතේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ. නමුත් නැවතත් ඒ සඳහා පත්කිරීම් සිද්ධ වුණා. ඒ පත්කිරීම් ඉලංකේ තමිල් අරසු පක්ෂය කරපු යෝජනා අමතක කරලා කරපු කාරණයක් විදිහට තමයි දක්වලා තිබුණේ. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට පත් කරන්න කියලා ඉලංකේ තමිල් අරසු පක්ෂය එමානුවෙල් ආනෝල් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරලා තිබුණා. නමුත් ඒක නොසලකා ප්‍රධාන අමාත්‍යවරයා මේ තනතුරට පත් කළේ කන්දයියා ප්‍රවේශ්වරන් මන්ත්‍රීවරයාව. ඉතින් මේ නිසා නැවතත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් යෝජනා කරන්න පළාත් සභාවේ පිරිසක් රහස් සාකච්ඡාවක් සඳහා රැස් වෙන්න සූදානමක් තිබෙනවා කියලා සඳහනක් තිබුණා. ඒත් එක්කම ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ප්‍රධාන ඇමතිවරයා පිළිබඳව නැවතත් නොසතුටින් ඉන්නවා කියලා තමයි සඳහන් කළේ. ඒ අනුව තමයි නැවතත් විශ්වාස භංග යෝජනාවකට යනවා වැනි කාරණයක් අපිට අහන්න ලැබුණේ. ඒත් එක්ක මේකට ප්‍රතිචාර දක්වලා තිබුණා උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජලිංග මන්ත්‍රීවරයා. ඔහු සඳහන් කළේ කිසියම් පිරිසක් ප්‍රධාන අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගේන්න කටයුතු කරනවා නම් ප්‍රධාන අමාත්‍යවරයා රැකගන්න ජනතාව වීදි බස්සන්න ඔහු සූදානම් කියලා ප්‍රකාශ කරා. ඔහු කියන විදිහට ඉලංගේ තමිල් අරසු පක්ෂය ප්‍රධාන අමාත්‍යවරයා අපහසුතාවයට පත් කරන්න දිගින් දිගටම කටයුතු කරනවා. ඒ නිසා ඔහු රැකගන්න අපි ජනතාව පාරට ගේනවා, වීදි බස්සනවා කියන ප්‍රකාශය සිද්ධ කළා දිලෘක්ෂි.
ඔව්, ඒත් එක්කම අපි දන්නවා මේ ගෙනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී ෆෙඩරල් රාජ්‍යයක් කෙරෙහි TNA එක දරන්න වූ මතය පිළිබඳව දැන් අපිට අලුතින්ම වාර්තා වෙනවා. TNA මාධ්‍ය ප්‍රකාශක මේ සුමන්තිරන් මහතා එක්තරා ප්‍රකාශයක් සිදු කළා තිබුණා. මේ ව්‍යවස්ථා සංශෝධනය යටතේ ෆෙඩරල් ක්‍රමයක් අරගෙන ආවේ නැත්නම් ජාතික ආණ්ඩුවක් සඳහා අපේ ඉදිරි සහයෝගයක් නැහැ. ඒ අනුව අපි ඉදිරි මැතිවරණයට වත්මන් රජයට සහාය ලබා දෙන්නේ නැහැ කියලා. මේකත් සැලකිය යුතු ප්‍රකාශයක්. මේ ප්‍රකාශය සම්බන්ධව රජයේ යම්කිසි අවධානයක් යොමු වෙලා තිබුණාද? සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය පිළිබඳව අනිකුත් දේශපාලන පක්ෂ කිසියම් අදහසක් දරනවාද? මොකක්ද මෙහි තත්වය මනෝජ්?
මේ ප්‍රකාශය පදරම් කරගෙන බාගතු විදියට ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණේ හිටපු ජනාධිපතිවරයා තමයි. ඔහු සඳහන් කරලා තිබුණා පළාත් පාලන ඡන්දය තියෙනකම් මේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාව වෙනස් කිරීමේ කිසිම කාර්යයකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. වචනේ නැති වුණාට ඔය ඉල්ලන්නේ ෆෙඩරල් තමයි කියලා මේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය ඔහු අභියෝගයකට ලක් කරලා තිබුණා මාධ්‍ය වාර්තා කරා ලංකාවේදී. කොමනක් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ දෙමළ ජනතාවගේ ගැටළු වලට අලුත් ප්‍රස්තාවෙන් විසඳුම් ලැබෙන්න ඕන. ඒ මිසුම් ලැබුණ නැත්නම් තවදුරටත් ආණ්ඩුවට සහාය දෙන්න සූදානම් නැහැ කියලා ඔහු යාපනයේදී මාධ්‍ය හමුවක් කියලා ප්‍රකාශ කළා. ඒත් එක්කම මේ ප්‍රකාශයේදී සඳහන් වුණා ෆෙඩරල් ක්‍රමේ කරුණු දෙකක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි කිසියම් පළාතකට බලය දුන්නොත් එය මධ්‍යම රජයට බලය පාවිච්චි කරලා පාලනය කරන්න බෑ. ඒ පළාත්වලට ඒ සඳහා මැදිහත් වෙන්න බෑ. ඒ වගේම දුන්නු බලය නැවත ලබා ගන්න උත්සාහයක් තියෙනවා නම් පළාත් පාලන නියෝජිතයන්ගේ අනුමැතිය නොමැතිව නැවත ඒ බලය ලබා ගන්න බෑ කියන කරුණු දෙක පිළිබඳවත් අපි දැක්කා අවධානය යොමු කරලා තියෙනවා දිලක්ෂි.
ඔමනෝ ජොබ සඳහන් කරපු ආකාරයට සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඒ අදහස අභියෝගයට ලක් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්තරා ජනහමුවකදී මෙන්න මේ ආකාරයට. මං ඒ හඬපටයත් මෙහිදී යොදා ගන්න කැමති.
දැන් මේලට ඒ ජනතාව ඡන්දෙ දෙන්නේ දේව ඡන්දෙ දෙන්නේ මේ අයට දුන්නද ෆෙඩරල් ක්‍රමයක් මේ රටේ තියෙන්න ඕන කියලා? නෑ, වරමක් නෑ මේ රටට ෆෙඩරල් ආණ්ඩුවක් පිටවන්න. ඊයේ ස්වන්දරම් කියනවා යාපනයේ නම ඇතුවාවත් නම නැතුවාවත් අලුතෙන් එන ව්‍යවස්ථාවේ තියෙන්නේ ෆෙඩරල් ක්‍රමයයි. ව්‍යවස්ථාවක් හදන්න ආම්තුරේ කවුරුවත් බලය දුන්නේ නෑ. එකම බලයයි දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක කරන්නේ නෑනේ. අද ඡන්දයක් තියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය අපි තීන්දුවක් ගන්නවා. හෙටර රැස් වෙලා මැතිවරණයක් තියනවා. අපි කිසිම අවස්ථා වල පිළිවෙලකට අපේ උදවිය යන්නේ නැහැ කියන එක අපි තීන්දුව කරනවා.
තවත් මේ අතුරු කාරණාවක් විදිහට අපිට වාර්තා වෙනවා. මේ ජනාධිපති ලේකම්වරයා පීබී අබෝකන් මහතා හිටි හැටියේ තනතුරෙන් ඉවත් වුණා. ඊට පස්සේ නැගිනිහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා එම තනතුරේ දිවුරුම් දීමට නියමිතයි කියලා. මේකේ පසුපස යම් කිසි වූ සිදුවීම් කිහිපයක් තියෙනවාය කියන කාරණාවත් අපිට ඇහෙනවා. මනෝජ්, අපිට මේ කාරණාව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්ද?
ඔව්, රාජ්‍ය සේවකයන්ගේ නිලධාරි නතර ඉහළම නිලධාරියා තමයි ජනාධිපති ලේකම්වරයා වෙන්නේ. ඉතින් ජනාධිපති ලේකම්වරයා පීබී අබේකෝන් මහත්මයා ඉටි හැටි ජනාධිපති ලේකම්වරයෙන් ඉවත් වුණා. මේක පෞද්ගලික හේතුවක් මත සිදුවන ඉවත්වීමක්. ඒ නිසා ඉල්ලාස් වීමේ ලිපිය බහර දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒ අතරේ වාර්තා වෙනවා යම් යම් මත ගැටුම් තිබුණා. ඒ මත ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි ජනාධිපති ලේකම්වරයා ඉවත් වෙන්නේ කියලා. කොමුණත් අලුත් ලේකම්වරයෙක් පත් වෙන්න නියමිතයි. ඒ සඳහා නම යෝජනා වෙලා තිබෙන්නේ දැනට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරන ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයාගේ නම. ඔහු කලක් ආරක්ෂක ලේකම්වරයා විදිහටත් කටයුතු කළා. මේ පත්වීම සඳහා අද දිනේ ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර දුරේ ඉල්ලාස් වීමේ ලිපිය ලබා දෙයි කියලා විශ්වාසය තියෙනවා. ඒ අනුව ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා අලුත් ජනාධිපති ලේකම්වරයා විදිහට පත්වේ කියන තොරතුරු තමයි වාර්තා වෙන්නේ.
මනෝජ්, එතකොට මේ ජනාධිපති ලේකම්වරයාගේ පීබී අබේකෝන් මහතාගේ හදිසි ඉවත්වීම පසුපසත් යම් කිතු හේතුවක් ඇති. මොකක්ද අපිට කියන්න පුළුවන් වෙන්නේ?
ඔහු සඳහන් කරලා තිබුණේ පෞද්ගලික කාරණා මත ඉවත් වෙනවා කියලා. තවත් තැනක කියුණා සෞඛ්‍ය කාලේ සිදුණු යම් යම් මත ගැටුම් වල ප්‍රතිඵල කියලා. ඒත් එක්කම මේව තහවුරු කරගත්තු කාරණා නෙමෙයි, කවුරුත් මෙල වශයෙන් කියපු කාරණා නෙමෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරලා තියෙනවා අපි දැක්කා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවැත්වෙච්ච සාකච්ඡාවෙන් පස්සේ නිවේදනයක් නිකුත් කළා ජනාධිපති කාර්යාලයෙන්. ඒක මුලින්ම ජනාධිපතිවරයා නිකුත් කරපු නිවේදනයක් හැටියට සඳහන් වුණා. පස්සේ මේක ජනාධිපතිවරයා නොදැන ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරපු නිවේදනයක් හැටියට සඳහන් කරන්න කියලා කිව්වා. නිලධාරියෙක් විදිහට ජනාධිපති ලේකම්වරයා විදිහට ඒක ඔහුට එක්තර ගැළපෙන කාරණයක් නෙමෙයි. ඒ නිසා එයත් ඔහු ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේකත් ඉල්ලා සිටීමට හේතු වන්නට ඇති කියලා සමාජ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා අපි දැක්කා. කොමුණත් නිල වශයෙන් ජනාධිපති ලේකම්වරයා කිව්වේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා සිටිනවා කියන කාරණය.
එතකම මේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලොතරන ජෙනරාල් AWJ ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් තම කිසිවෝ කතාවක් අපිට ඇහෙනවා. මේ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට යොමු කළා තියෙනවා. යුද හමුදාපතිවරයෙක් දැනට නැහැ. ඒත් එක්කම ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීමේ සූදානමක් තියෙනවා කියලා. මේ කතාව ඇත්තටම ඇයි අපිට අහන්නට ලැබෙන්නේ? මොකක්ද මේ සම්බන්ධව තියෙන සිදුවීම් සමුදාය?
ඔව්, ක්‍රිෂාන්ත ද සිල්වා හමුදාපතිතුමාට සේවා දිගු කිහිපයක් සහිතව තමයි ඔහු කටයුතු කරමින් සිටියේ. ඒ අනුව ඔහුගේ සේවා කාලය නිමවීමක් එක්ක ඔහුට අලුත් තනතුර ලබා දීලා තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර. ඒ තනතුරේ පසුදින බ්‍රහස්පතින්දා දිනේ ඔහු වැඩ බාරගත්තා. ඒකම ජනාධිපතිවරයාගේ නිර්දේශත් එක්ක ජෙනරල් නිලයට එතුමා උසස් කරලා තිබෙනවා. ඒ අනුව ඒ කටයුතු එහෙම සිද්ධ වෙනවා. නමුත් තවමත් යුද හමුදාපතිවරේ සත්කල්ලනේ මේජරල් මහේෂ් සේනානායක තමයි දැනට වැඩ බලන යුද හමුදාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු තමයි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, එහෙම නැත්නම් යුද හමුදාවේ දෙවන නිලයේ දැනට කටයුතු කරන පුද්ගලයා. ඔහුව බොහෝ දුරට පත් කිරීමට නියමිතයි කියලා වාර්තා වෙන්නේ. නමුත් නිල වශයෙන් තාම පසුගිය දින කිහිපය ඇතුළේ ලංකාවට අලුත් යුද හමුදාපතිවරයෙක් පත් වෙලා නැහැ.
මේ ඒත් එක්කම මේ ආරක්ෂක ලේකම් අයින් කරන්නත් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔබට තියෙනවද ඒකට හේතු විදිහට ඉදිරිපත් වෙන කරුණු?
ඔව්, ආරක්ෂක ලේකම්වරයා ඒ කියන්නේ නිමතනතුරින් ඉවත් කිරීමේ සූදානමක් සහ තානාපති තනතුරක් හිමිවීමට යන සූදානමක් පිළිබඳ තොරතුරු තමයි වාර්තා වෙන්නේ. ඉතින් ආරක්ෂක ලේකම් තනතුරෙන් නෝ ඉවත් වෙලා ඊළඟට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට පත් කරන්න ලියුමයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. නමුත් තාම ආරක්ෂක ලේකම් තුරෙන් නෝ ඉල්ලා අස්වෙලා නැහැ. තාම කටයුතු කරනවා අද දිනේ මේ මොහොතේ. දැනටත් ජර්මනි ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට හිටපු විදේශ ලේකම් කරුණාතිල කමුළුගම මහත්මයා කටයුතු කරනවා. මේ වෙනස්කමක් ඉතා ඉක්මනින් ඉදිරියේදී සිද්ධ වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ.
මේ මනෝජ් අතර මේ ආරක්ෂක ක්ෂේත්‍රයේ පැත්තෙන් මෙමනි වූ වෙනස්කම් හදිසියේ සිදුවීමේ හේතු මොනවාද? ඒ සම්බන්ධව යම් කිසිව තොරතුරක් තියෙනවද?
ඒව විශේෂ තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳ යම් යම් දේ මතුවුණා පහුගිය කාලේ බුද්ධිංශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ ආරක්ෂාව පිළිබඳව අවධානයක් යොමු වෙන්නේ නැහැ කියලා විපක්ෂයෙන් චෝදනා තිබුණා. රජයේ වට සාර්ථක උත්තර ලබා දුන්නා. එහෙම නැහැ, බුද්ධිංශ සිරුවෙන් ඉන්නේ, තොරතුරු ලැබෙනවා, ක්‍රියාත්මක වෙනවා, ඒ සම්බන්ධ ගැටලු නැහැ කියලා. බැලු බැල්මට ඉතින් යුද හමුදාපතිවරයාගේ කාලය ඉවරයි. එතකොට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ඒ තනතුරින් ඉවත් වුණා. ඒ කාලය නිමවීමක් එක්ක ඉතින් මේවට අනුප්‍රාප්තිකයෝ පත් කිරීමේ කටයුත්තක් හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ. මේ අභ්‍යන්තරයේ යම් යම් කාරණා තිබෙන්න පුළුවන්. රාජ්‍යයන් දෙකක් එකතු වෙලා කරන ආණ්ඩුවක්, යම් මත ගැටීම් තිබෙනවා, නොගැලපීම් තියෙනවා, ඒවායේ ප්‍රතිඵල වෙන්නත් පුළුවන්. එහෙම නැතුව සාධාරණීකරණය කරන්න පුළුවන් කාරණා තිබෙනවා. මේ ඉවත් වීම සහ පුරප්පාඩු පිරවීම, වයස සම්පූර්ණ වීම වැනි කාරණා.
පසුගිය කාලේ මේ කාරණාවත් උණුසුම් කතා බහක් බවට ලක් වෙලා තිබුණා. එන් තමයි ත්‍රිකුණාමල වරාය ඉන්දිය රජයට පවරා දීමට යනවා කියන කාරණාව. උද්ඝෝෂණ විරෝධතා අපිට මතුවෙනවා දකින්නට ලැබුණා. මෙහි තවත් එක්තරා පියවරක් අද දවසේදී ආරම්භ වන්නට නියමිතයි. මේ උද්ඝෝෂණය අරමුණු සහ මේ ක්‍රියාදාමයේ වටපිටාව පිළිබඳ තොරතුරු අපි දැනගන්න කැමතියි ඊළඟට.
ඔව්, පහුගිය 30 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදේශාන්ත ගුණසේකර නිකුත් කරපු අදහසකුත් එක්ක කියවුණා ත්‍රිකුණාමලයේදී. අද දවසේ හවස 2ට මේ සම්බන්ධයෙන් ජනරැලියක් පවත්වනවා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සහභාගී වෙලා ත්‍රිකුණාමල වරාය විකුණා දැමීමට එරෙහිව කියලා. ඉතින් මේ රැලිය පවත්වන්නේ හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයන් ප්‍රධානත්වයෙන් කියලා සඳහන් වුණා. ඒ අනුව ත්‍රිකුණාමල වරාය විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ත්‍රිකුණාමලයටම ගිහිල්ලා සටන් පාට අතට ගන්න සූදානමක් තමයි ඒ ප්‍රකාශය අනුව කියුනේ.
ඒ වගේම සාම්පූර් බලාගාරයේ කටයුතුත් ආරම්භ වන්නට නියමිතයි කියලා දැනගන්නට ලැබෙනවා. මනෝජ්, වැඩිදුර විස්තර දැනගන්න කැමති?
ඔව්, ඉන්දිය ආධාර ඇතිව මේ සම්පූර්ණ සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම ආරම්භ කරන්න නියමිතව තිබුණේ. අපි දැක්කා ඉන්දියාවේ හින්දු පුවත්පත උපුටා දක්වලා තිබුණා විදුලි බලහා පුනර්නිර්මාණයේ බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂවරයා මේ පිළිබඳව සලහන් කරා කියලා. ඉදිරියේදී ඉතා ඉක්මනින් මේ කටයුතු ආරම්භ කරන්න නියමිත බවට ලංකාවේ රජය ඉන්දියාවයි පෞද්ගල අප්‍රේල් මාසේ මේ සම්බන්ධයෙන් අවබෝධතා කිවිසුමකට එළබිලා තිබුණා. කොළඹට තදාසන්න ප්‍රදේශයක ද්‍රවීය ස්වභාවික වායු බලාගාරයක් ඒත් එක්කම සම්පූර්ණ සූර විදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න තිබෙනවා කියන කාරණය. ඉතින් මේ අනුව මේ කටයුතු ඉක්මනින් සිදු කෙරෙන්න නියමිතයි කියලා තමයි හින්දු පුවත්පත වාර්තා කරලා තිබුණේ. ඒක ලංකාවේ බාධ්‍යයට දක්වලා තිබුණා.
ඔව්, පුල්මුඩේ කනිජ වැලි නිධියත් අමාත්‍ය රිෂාඩ් බදුදීන් අතරත් යම් කිසි වූ කතාවක් අපිට වාර්තා වෙනවා. බදුදීන් අමාත්‍යවරයා මේ මොකටද සැරසෙන්නේ?
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රිතව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කරන තමයි ඔහු සැරසෙන්නේ. ඉන්දියානු සමාගමත් එක්ක මේ ආයෝජනයේ වටිනාකමත් අපි දැක්ක ඇමරිකන් ඩොලර් මිලියන 96ක් කියලා සඳහන් කරලා තියෙනවා. අදාළ ව්‍යාපෘතියට අවශ්‍ය යන්ත්‍රාගාරයක් තිබුණාමලේ ආශ්‍රිතව පිහිටවන ඉන්දිය සමාගම. ඒ සමාගම ලංකා ඛනිජ වැලි සමාගමේ ඒ වගේම අනෙකුත් මූලාශ්‍ර වලින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 2ක්, සර්කෝන් මෙට්‍රික් ටොන් 90,000ක්, ඒක මොනසයිට් මෙට්‍රික් ටොන් 9,500 අපේක්ෂා කරනවා කියලා සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රිතව අලුත් ආයෝජනයක් විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒත් එක්කම ඉඩම් සම්බන්ධයෙන් බලද්දී මේ යන්ත්‍රාගාරය ඉදිකරන්න ත්‍රිකුණාමල වරාය අක්කර 50,000ක් අතර භූමි ප්‍රමාණයක් භූමි භාගයක් වැය වෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. ඒත් එක්කම ඊට යාබද තවත් අක්කර 100ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් ඉදිකරන්නත් යෝජනා කරලා තියෙනවා කියලා සඳහන් වුණා. මේ ව්‍යාපෘති පළවෙනි අදියර 2017, දෙවෙනි අදියර 2018 විදිහට අවුරුදු දෙකකදී ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා තමයි රිෂාඩ් බදුදී අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ මේ ව්‍යාපෘති පිළිබඳව.
බොහොම ස්තුතියි මනෝජ්, මෙවරත් මේ තොරතුරු අපිට සමීප කළාට. මාධවේදී මනෝජ් උඩිතියාවලයි අදත් කතා බහට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු අපිට සමීප කරන්නේ. ලැබෙන සතිය සඳුදායි අපි ඔබව හමු වෙන්නේ මනෝජ්. එතෙක් ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන්.
SBS.
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 SBS. SBS Radio.